මේ තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. මේ පිරිත් දේශනා කිරීමේදී මණ්ඩපය තුලින් දෙන විදිහට දෙන තුන්පට නූලක් ඇදලා හිටන් ඒක අල්ලාගෙන ඒක ස්පර්ශ කරමින් ඉන්න කියලා නම් පසු ඒක නූල් කෑලි කරලා හිටන් මේ අතේ ස්පර්ශ වෙන බදිනවා. ඉතින් ඒ තුලින් යම්කිසි බලයක් ඇති වෙනවාද කියලා නම් ඒක මේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒකේ යථාර්ථය මොකද්ද කියලා මම අහන්නේ. දැන් මේ ලෝකයේ තුල අපි විසින් කරන හොඳ හෝ නරකත් එක්කලා මේ ලෝකයේ විහිදෙන එකතරා කිරණ කොටසක් තියෙනවා. අපි ඒක චිත්තජ රූප කියලා කිව්වේ ඒකයි. පිරිසිදු චිත්තයකින් නැහැ පිරිසිදු හිතකින්. හිතන කියන කරන අවස්ථාවේදී නැගෙන චිත්තජ රූප තියෙනවා. ඒවායි පිරිසිදු බවක් තියෙනවා. පිරිසිදු කියන්නේ ලෝකයේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණාට පැවැත්ම තුල තිබෙන්නා වූ දුක සැපගෙන දෙන නැ සහානේ අසහානේ පැවැත්ම තුල සිද්ධ කරන එක්තරා කොටසක් තියෙනවා. පැවැත්ම යනතාකල් පුද්ගලයාට ඔය කියන දෙක ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඉෂ්ඨ ප්‍රිය ආරමුණු අනිත්‍ය අප්‍රිය ආරමුණු. ඉෂ්ඨ ප්‍රිය ආරමුණක් අපි කරා එනවනම් එතකොට අපිට ඉෂ්ඨතාවයක් ප්‍රියතාවයක් සුවතාවයක් දැනෙනවා. අනිත්‍ය අප්‍රිය දෙයක් එනවනම් ඒකෙන් දුක්ඛතාවයක් අසහනකාරී සත්‍යයක් දැනෙනවා. මෙන්න මේකෙන් අපි කියනවා දුක සැප දෙකක් ලෝක සත්‍යය විඳිනවා කිය. දැන් මේ ලෝක සත්‍යය හරි දුක විඳින්න හේතු වෙන්නේ ඒක තමා මානසින් ගොඩනගාගත් අසහනකාරී මුලා මානසිකත්වය නිසා දුක් විඳිනවා. එහෙම නැත්නම් බාහිරින් එනා වූ එබඳුම ගොඩනගාගත් විපාක දුක්ඛයකට වාදිනෙ වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් ගොඩනගා ගන්න සංඛාර දුක්ඛ එක පැත්තකින් එනවා. අනිත් පැත්තකින් විපාකේ නිසා එන දුක්ඛය. දැන් සංඛාර දුක්ඛය අයින් කරගත්තා. විපාක දුක්ඛය ඒ ක්‍රමෙන් අයින් කරන්න බැහැ. ඒකේ විපාක ක්‍රමයක්ම ඕනේ. විපාක වශයෙන් මොකද්ද ගොඩනැගෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ධාතු හයක් ගොඩනැගෙන්නේ. විපාක වශයෙන් මේ සංඛාර නිසා හටගන්නා වූ විපාකය තමයි මේ ගොඩනැගෙන්නේ ওই ක්‍රමයේ. ක්‍රමක්‍රමයෙන් ඇවිදලා ಜಾතිය බීලා ಜಾතියක් වශයෙන් ගොඩනැගෙන්නට ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ධාතු හයක් ගොඩනැගිලා ඒ තුල ප්‍රයත්න ගොඩනැගෙනවා. දැන් අපි ඉන්නේ පෙර භවයේදී අවිද්‍යාව දුරු කරගෙන හිටපො නැති නිසා. ඒකෙන් හටගත්ත කර්මයේ විපාක ඵලයක් වань. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන මේ ලෝක පරිසරයත් තුල. මේ ලෝකයේ කිව්ව තව ක්‍රමයකින් ওই ධාතු හය. ওই ධාතු හයෙන් තමයි ලෝකේ පනවලා තියෙන්නේ. තව ධාතු වශයෙන් පැනෙවුවා. මෙන්න මේ හය ධාතුවකින් සකස් වෙන මේ ලෝකයේ තුල ඉන්න අපිට අර ඒ ලෝකයේ පිහිටීමේදී හටගත්තා වූ සැප විපාක දෙන්න දුක් විපාක දෙන්න නැහැ. ඉෂ්ඨප්‍රිය අරමුණු හෝ අනිෂ්ඨප්‍රිය අරමුණු සැප දුක් වශයෙන් ගෙන දෙන්න අවශ්‍ය කරන පරිසරයේ ගොඩනගෙන ඔය තුල. දැන් මේ ගොඩනගෙන පරිසරයේ විපාකස්කන්ධයේට අපිට මූල දෙන්න සිද්ධ වෙනකොට මේකේදී උපක්‍රමශීලී ක්‍රම තියෙනවා. සම්‍යක් ප්‍රයෝග. දැන් මෙතෙන්දී අපි දැනගන්නා මෙන්න මේ සම්‍යක් ප්‍රයෝගය ක්‍රියාත්මක කරන්නේ. එන හැම වෙලෙම කර්මයක් සිද්ධ කරපුවාම ඒකේ විපාකය අපිට ක්‍රියාත්මක කරවන්නේ ඔන්නේ ධාතු 6 තුලින්. ওই ධාතු 6 නැත්නම් දුකක් හෝ දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් ඇතිකරනද හේතුකාරකයන් ලෝකෙ විහි වෙන්නේ. සැප වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙන්නේ පස්සපච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශ වෙන්නේ මොනවද? සලආයතන පත්‍ය පස්සෝ. සලආයතන හේතු කරගෙන ස්පර්ශ වේ. දැන් සලආයතන ගොඩනැගිලා තියෙන්නේ මොනවෙන්ද? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මෙන්න මේ ධාතු හයෙන් තමයි සලආයතනයට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ගොඩනැගිලා තියෙන්නේ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඔන්න ඉන්ද්‍රිය ටික ගොඩනැගෙන විපාක වශයෙන්. දැන් මේ ගොඩනැගිච්ච ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා බාහිරින් එතුලට හිටන් එනවා. තව කොටන් හයක් ඒවට ගෝචර වෙන්නේ. ස්පර්ශ වෙන අයස්සේ දෙවෙනි පැත්ත. ඔන්නේ දෙපැත්තේ ස්පර්ශ වීම නිසා අපිට විපාක වේදනාවක් හටගන්න විපාක ස්පර්ශය නිසා. විපාක ස්පර්ශය අරිහත්ත්වයටපත් උනත් අයින් කරන්න බෑ. ඒකේ උපක්‍රමයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට කිසිේ කැක්කුමක් ඇති වුණ වෙලාවේ බොජ්ජංග පිටිකා දේශනා කළා ඒක ඇරුණා. ලෞතර බුදුනත් ඒ ටික විපාක ස්පර්ශය තිබුණා. මහා චුන්දත් තේර බොජ්ජංගේ, මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගේ ආදි වශයෙන් බොජ්ජංගේ පිටිත් වෙලා තින්නේ ඕකට. මෙන්න මේ වෙලාවේදී ඇති වෙනවා එක දෙයක්. මේ බොජ්ජංග පිටිත් බොජ්ජංග සූත්‍ර දේශනා කරනකොට ඒකෙදී ඇති වෙන ධර්ම ප්‍රසාදය. නිවන මුල් කරගෙන නිවන කරා හේතු වෙන ක්‍රම රටාවක් තියෙනවා. ක්‍රමවේදී මෙන්න මේකයි. මෙහෙම සැනසුම් මගක් තියෙනවා. මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන සැනසුම් මග මෙන්න මේකයි කියලා න්‍යායානුකූලව දැක්කහම ඒක සිහි වෙනකොට ඇති වෙනවා ධම්ම ප්‍රසාදය. මෙන්න මේ ධර්ම ප්‍රසාදයේදී ඇතිවෙනා වූ චිත්ත ප්‍රසාදය නැගෙනවා. ඒ සංඛාරයෙන් විඥානයක් නැගෙනවා. හැබැයි ඒක නැගෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං කියන මේ ක්‍රමයටයි. අනේ කුසල මූලයේ පත්තේ නැගින්නා වූ සංඛාරය තමයි පිරිස් කියනකොට නැගෙන්නේ. අන්න එකේ නැගින විඥානයක් තියෙනවා සංඛාර පත්‍ය විඥානය කියලා. ඒක කුසල විඥානය. අන්නේ විඥාන පත්‍ය නාම රූපං ආව රූප පත්‍ය සලආයතන ආදී වශයෙන් මේක ක්‍රියාත්මක කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ නාම රූප එකේ නැගෙනකොට නාම රූපය නාම රූප යන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනා කියලා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකේ තිබෙන්නා වූ සුද්ධතාවයේ ගුණ වේලා නිදහස් වෙලා තියෙන උතුජ රූප කලාප තියෙනවා නම් යහපත් ඒවා. අර යහපත් උතුජ රූප යහපත් චිත්තජ රූප නිස්පාදනය කර කර නිදහස් කරනකොට අනුකූලත්වයට අනුකූලත්වයේ සතර මහා භූතිය සතර මහා භූතිය යන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන සිද්ධාන්තිය මත අර සුද්ධ දෙයට සුද්ධ දෙය ඇදිලා ඉනවා. බාහිර ලෝකේ යම් කිසි මෙච්චර කල් මිත්‍රවදපු බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ පතන්ගෙන උත්තරයෙන් ගිහින් පතුරුක සාන්ති තියෙනවා නා. ඒවා ඔක්කොම අර කියන සුද්ධ කොරසේ තියෙනවා මේ ලෝකෙම. ඒවා ඇදලා ඉඳ අවශ්‍ය කරන්න ආ සුද්ධතාවයේ යම් තැනක නගනකොට සහජාත වශයෙන් ඇදිලා ඇවිදිලා මහා සතර මහා භූතිය සතර මහා භූතියන් සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන සිද්ධාන්තේ මත සුද්ධ දෙයට සුද්ධ දෙය ඇදිලා ඉඳ සුද්ධ දෙය ගොඩක් කරනවා. මෙන්න මේවා හැටින්නේ මොනවද? ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පඨවි ධාතුවෙන් ආකාශ ධාතුවෙන් යමක් පහළ වෙලා තිබුණා නම් මෙන්න මේ පහළ වෙච්ච අතුල තමයි ගැබ් වෙන්නේ. දැන් නූල් පොට කිය තුන් නූල කියලා දෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතරෙන් ආකාශ ධාතුවෙන් මේවැයි සකස් වෙච්ච දෙකකින් ගොඩනගපු දෙයක් තමයි තුන් නූල. එහෙනම් මේ ධාතු මේ පංච මහා භූතයන්ට විපාක වශයෙන් පංච මහා භූත ශක්තියක් අනුකූලව නිකුත් කළා නම් මේ සුදු නූලට මේක සම්බන්ධ වෙනවා. ඒකට ගැළපෙන දෙක එක සම්බන්ධ වෙන්නේ. මිනි යළු වලට විස සම්බන්ධ වෙනවා. අඟුරු වලට නැහැ යම් කිසි ආකාරයෙන් එබඳු වන්නා වූ හරවිච්ච දේවල් වලට කුණු ගොඩ වල වලට පුච්චපු පුලුටු වලට ඒකට අනුකූල දෙය සම්බන්ධ වෙනවා වාගේ. අර සුදු නූලට සම්බන්ධ වෙනවා අතුන් නූලට අර කියන සුද්ධ දේ. ඒකින් එකට ආකර්ෂණ නිසා මෙන්න මේ සිත් කිරණ ආකර්ෂණය වෙලා. අර නූලට පිහිටනවා සමානත්වයට සමානත්වයේ ආකර්ෂණය වෙලා අර පිරිත කියනකොට ලැබෙන ශක්ති විශේෂය. ඊට පස්සේ මේ නූල් අපි යම් කිසි කෙනෙකුට අතින් අතට දුන්නා. අනුකූල දෙයට අනුකූල දෙය සම්බන්ධ වෙන මාධ්‍යයතුලින් තමයි මේ සෙත් කිරණ ගමන් කරන්නේ. ඒ නිසා තමයි නූල දුන්නාට පස්සේ නූලත් එක්කලා සෙත් කිරණ ගමන් කිරීමේ ක්‍රමයක් හැදෙන්නේ. දැන් විදුලිය දෙආකාරයේ කියනවා. එකක් තමයි කම්බි දි කියන්නේ. අකුණක් ගහපුවාම කම්බි එකක්වත් නැහැ නිකුණුත් වදිනවා. ඒ කරන්ට් එකම විදුලිය කම්බි අද්දි කියනකොට විශාල වශයෙන් යනවා. ක්‍රම දෙකක්. මෙන්න මේ වගේ සෙත් කිරණ නිකන් මෙත්වලමින් පතුලනකොට අර අකුරු සැරයි මේ මාධ්‍යයක් නැතුව විශ්ව මාධ්‍ය යනවා වගේ. එහෙම විශ්ව මාධ්‍ය ගමන් කරනවා. විශේෂ දෙයක් තිබහ කම්බියක් තුලින් ඇදලා අපා විශේෂයෙන් එනවා වගේ මාධ්‍යයක් එකට දුන්නොත් ඒක ඇදලා ගන්න. විශේෂයෙන් ඇදලා එනවා. අන්න ඒ නිසා අපි මේ උපක්‍රමශීලී ක්‍රමයක් තියෙනවා. ස්වභාවයෙන් විශ්ව මාධ්‍යයේ විහිදිරගිය ශක්තිය අරගෙන අපි තුල ඒ ශක්තිය අනුකූලව ගොඩ නැගුණොත් අර විශ්ව ශක්තිය අපිට ඇදලා එනවා. ඒ තරම් ශක්තියක් නැති සාමාන්‍යයෙන් මොකද කරන්නේ? යම් කිසි දෙයකට ආරෝපණය කළ අනුකූල දෙයකට ආරෝපණය කළා ඒක ලං කරලා දෙනවා. ඒක තමයි පිරිත් නූල අතේ වඳින්නේ. වැන්දර වශයෙන් මොකද කරන්නේ? නූලට මාධ්‍ය වෙච්ච එක හිතර මාධ්‍ය කරන්න බැරි එක නූලට මාධ්‍ය වෙලා අපි ස්පර්ශ වෙවි තියෙනකොට ශරීරයේ ඒකේ ශක්තිය ඇදලා තැන් ඇදලා ගත්තාම ශරීරය තුළ දින විස කිරණ පුච්චා ගමන අර දින සුද්ධ කිරණ. මේක තමයි පිරිත් නූලේ ශක්තිය අපිට ඇද ගන්න හේතුව. ඔබ විද්‍යාව. ඔබ බොරුවක්වත් මුලාවක්වත් නෙමෙයි නූල අදිනවා කියන එක. ඉතින් අහන්න බලමු දැන් මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කළාද කියන එක. බුදු පියාණන් වහන්සේ අනුමත කළාද මෙහෙම දෙයක් අහන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේශනා කරේ එක තමයි අර මේ හත් දවසින් යක්ෂයෙකුට ගොදුරු වෙන්න තිබිට දරුවෙක් මුල් කරගෙන ওই මුල්කේ තමයි මේ පිරිත් හොය ඇදලා මෙඩිය කරන්න ගියා නම් ඒ විග්‍රහ කරලා දුන්නේ. ඒ තුලින් තමයි ඒ දරුවාගේ ජීවිතය ආරක්ෂා කළේ. ඒ මුල්කේ තමයි පිරිත් නූල කඩින ක්‍රමයේ පිරිත් පැන් දෙන ක්‍රමයක් ලෝකෙ මතු වුණේ. මේ පැන් වලට ගැප් වෙන්නේ ඒ ක්‍රමී නූලට ගැප් වෙන්නේ ඒ ක්‍රමී. ඔහොම ක්‍රමයක් ලෝකෙ තියෙනවා. හොඳ නරක දෙකම ගැප් වෙලා හැකි අනුකූල දේ. නරක දෙයක් නරක දෙයක් ගන්න. මිනි යලුවර කෝලියම ජීවම් කරනවා. නම මිනි යලුවර සෙස්සාන්ති ජීවම් කරන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැති එක. ඒකට කිරිවනාගල් ගන්නවා. නුපෑගුණු වැලි ගන්නවා. ඔය ආදි වශයෙන් කියන ක්‍රමයක් තියෙනවා. ඒකට සුද්ධ දෙයට සුද්ධ දියක් ගන්නවා. ඒක හේතුවි ගන්නවා. මේ සංපත් පිළිවි වලින් ලියලා සුද්ධ දෙය ගන්නවා. සංපත් පිළිවි හුණියල් ලියන්නේ නැහැ. ඒකට ගන්නවා මොනවාද මේ ඊයම් පත්‍රය. ඒකට ගැළපෙන්නේ. ඊයම යම් තැනකද ඊ යන තැන තමයි ඊයම්. ඊ කියන්නේ මොනවද? එපාවිච්චා. ඊයම්. අනේ එපාවිච්චා. ඒවා යම් තැනක තියනවා නම් ඒවා තමයි ඊයම් වල තියෙන්නේ. මේ එපාවිච්චා ගොඩ කරන්නේ මොකෙන්ද? අනුර කරදර වෙන ඒවා ඊයම් වල. ඉතින් ඊයම් පත්‍රය අරගෙන ඉන්නේ හුණියම ලියනවා. ඒකද ඒක ගන්න. ඉතින් ඒ ක්‍රමයක් තියෙනවා ඒ වගේ. ඉතින් ඒ වගේ දෙයක ගන්නදී අනුකූල දෙයක් වෙනවා. හ අර්ණ කියන්නේ හරණක් සමාතුල නැහැ කියන එක. ඒ ගුණේ යම් තැනකද ඒක ස්වර්ණ වල. ඉතින් ස්වර්ණ පත්‍රය අරගෙන සෙත් සාන්තියට ගන්නවා. හත්තලා මිශ්‍ර කරලා. ඉතින් ඒ වගේ තියෙනවා මේ ද්‍රව්‍ය වස්තු අනුකූල දේ. අනුකූල දේ ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ තේරුම් ගත්තාම ඕක බුදුරන් වහන්සේ ලෝකෙට දෙන්න ඕනේ නෑ. සාමාන්‍ය ශ්‍රාවක ගෝචර දෙයක්, සාමාන්‍ය මිනිසෙක ගෝචර දෙයක්. ඊර්ෂවරුන්ට ගෝචරයි. ඉතින් ඊර්ෂවරුන්ට ගෝචර වෙන දේ පෙන්නන්න මේ බුදුරන් වහන්සේ ලෝකෙ පහළනේ. ඊර්ෂවරුන්ට ගෝචර කරන්න බැරි දේ අපෙන්නන්න. පුළුවන් දේ පෙන්නන්න ඕනේ නෑ. අනික අය දන්නවා. ශ්‍රාවක ගෝචර දේ ශ්‍රාවකයෝ දන්නවා. ඒක බුදුරන් වහන්සේ මෙහෙම කරවන් කියන්න ඕනේ නෑ. ශ්‍රාවකින්ට තනිකර ගෝචර කරගන්න බැරි දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා පස්සේ ගෝචර කරන්න පුළුවන් දෙයක් තියෙනවා නා. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් ලැබුණ ඥානීය ශ්‍රාවකයෙකුට ගෝචර වෙන දෙයක් තියෙනවා නා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕනේ නැහැ, ශ්‍රාවකයා දැනගන්නවා. දැනගන්න දෙයට මහන්සියෙන් බුදුරජාණන් වහන්සේ හරියට කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළනේ නොදත්දී දැනගැනීමට මඟ පෙන්වන්න මිසක්. දන්න දේ රූපන්න නෙමෙයි. දන්න දේ දන්න අයට කරගත්ත හැටි. ඉතින් නොදත්දී බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා සාමාන්‍ය ශ්‍රාවකයෙකුට හෝ සාමාන්‍ය කෙනෙකුට දැනගන්න බැරි. නම කිව්වට පස්සේ දැනගන්න පුළුවන්. එබඳු දහම් මැද්ද ඒ ටික පෙන්වන්නයි ලෝතර බුදුරු ලෝකෙ පහළ වුණේ. දැනගත දේවල් කියා දෙන උන්වහන්සේ අවශ්‍ය නැහැ. ශ්‍රාවකයෙකුට යමක් වැටහෙනවා නම් ඒක කියා දෙන්න ඕනේ නැහැ. දැන් අපේ ගෙදරට එක්කෙනා කියමුක අපි උයන්ද පිහඳ කෙනෙක්. එයා හොඳ කෝකියෙක් නා. දුනු දාන හැටි කියා දෙන්න යන්න බෑ අර ගෙදර ඉන්න එකනේ. දැන් එහෙම එකක් අවශ්‍ය නැහැ. එයා දන්නවා නම් මේ දක්ෂ කෝකිය කියලා. එයා දන්න දේ කියා දෙන්න බෑ එයාට. නොදන්න යමක් ඇත්නම් එයාත් නොදන්න යමක් ඇත්නම් ඒක කියා දෙන්න වටිනවා. එයාට තේරුම් ගන්න බැරි යමක් තියුණා. ඒක කියා දෙන්න පුළුවන්. තේරුම් ගත දේලු තා කියා දෙන්න බෑ. අන්න ඒ වගේ ශ්‍රාවකයෙකුට යමක් ගෝචර වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒවා කියා දෙන්න ඒ සඳහා කටයුතු කළේ නෑ. එහෙම ගෝචර කරගන්න බැරි මුලින් ගෝචර කරගන්න බැරි ඒවා තියෙනවා. මුල දේශනා කළාට පස්සේ ගෝචර වෙන ඒවා තියෙනවා. ඉතින් ශරීර සාඳුරන් මාතෘකා දේශනා කළා. ශරීර සාඳුර විග්‍රහ කළා දුන්නා. හැබැයි මාතෘකාව ගන්න බැහැ ශරීර සාඳුරන් ඉස්සෙල්ලා. ඒක ලොතර බුදුන් හදේ කරලා දෙන්න ඕනේ. දැන් බුදුන් හදේ මාතෘකාව දෙනවා. පොඩ්ඩක් විස්තර කරලා දෙනවා කෙටි. විග්‍රහ කරන්න පුළුවන් ඥානි ශාකයන් වහන්සේලා තියෙනවා. ඉතින් කෙටි විග්‍රහ කළා උන්වහන්සේ වටිනවා. ඊට පස්සේ ශාකයන් වහන්සේලා ඒක විග්‍රහ කරනවා. මේ විග්‍රහ කරන්න පුළුවන් එක බුදුන් හදේ විග්‍රහ කරන්න ගියේ නෑ. තේරුම් ගන්න බැරි කොහොමද තේරුම් කරන්න ගියේ නෑ. තේරුම් ගන්න පුළුවන් එක දේශනා කරන්න ගියේ නෑ. තේරුම් ගන්න පුළුවන් එක ශාวกයේ ගෝචරය. තේරුම් ගන්න බැරි එක කාටවත් බැරි නිසා ඒක කිව්වෙත් නෑ. තේරුම් ගන්න බැරි කිව්වහම තේරුම් ගන්න පුළුවන් යමක් ඇත්නම් ඒ ටික බුදුරන් වහන්සේ දේශනා කළා බුද්ධ වාචිත වශයෙන්. ඉතින් මේ සියල්ලම බුදුරන් වහන්සේ දේශනා කළාද කියලා හොර හරියන්නේ නෑ. බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ශාวกයේ තනියෙන් මූලිකව ගෝචර කරගන්න බැරිදී. කිව්වට පස්සේ ගෝචර වෙනදී. ඉතින් ඒ ටික තමයි චතුරාර්ය සත්‍යයේ එවන්දු දෙයක්. ත්‍රිලක්ෂණයේ බඳු දෙයක්. ඒ වගේම මේ සප්තබොජ්ජංග ආර්ය අෂ්ටායික මාර්ග මුලින් කියා දුන්නාට පස්සේ ශ්‍රාවක ගෝචරයි. මේ ඒ නිසා ඒ බඳු දෙය මුලින් කියා දෙන එක ගෝචර නැති නිසා තථාගතයන් වහන්සේගෙන් ඒකේ මුල ආරම්භ දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ශ්‍රාවක ගෝචර නිසා උන්වහන්සේලා ඒක දිගටම පවත්වාගෙන යනවා, විග්‍රහ කරලා විස්තර කරලා දෙනවා. උන්වහන්සේලා නැති වුණ දවසේ රාජසේරියත් ශ්‍රාවක ගෝචර නැහැ. බුද්ධ වාසිතින් ආයේ එන්න ඕන නිසා ශාසනය අතුරු දහන් ඉතින් පටන්. ආයි බුදුරේ පහළ දින්න ඕන. හැබැයි ශ්‍රාවක ගෝචරේ යමක් ඇතනම් බුද්ධ වාසිතේ නොවන ලෞකික දෙයක්. ඒක බුදුරන් ආදරේ ඉසිරුතෝක ලබා දෙනවා. ගස්කොළන් වල හැටි, සසේ, බේතවස වල හැටි, ද්‍රව්‍ය පදාර්ථ ඥාන, ඒවා සාමාන්‍යයට ගෝචරයි. ඉරිති ගෝචර ඒවා. ඒවා බුදුරන් හදි බේත් දුන්නේ නැත්තේ ඒකයි. අනිකයි ලෙඩ වලට බේත, බවලෙඩේට බේත කිව්වා මිසක් කායික ලෙඩේට බේත් කරන්න ගියේ නැහැ. ඒකට ආ ජීවකල මහත්තයා ඉන්නේ යන්නේ. එයාගෙන් අහගන්න. ඉතින් ජීවකල මහත්තයා බුදුරන් හදිලා බේත් කරලා ගියා. බුදුරන් හදි දන්නේ නැතුව නේද? බුදුරන් හදි මේ වෙදකම දන්නවා. බුදුරන් හදි නොදන්න දෙයක් නෙවෙයි. ජීවක වේද මහත්තයා උන්වහන්සේගේ ශ්‍රීපතුලේ දී පිච්චිල යන්නේ බේතක් බැඳලා ඒකට බඳිනිට වෙන වෙලාවක් තිබෙන පෑය ගන්න. මේ පෑය ගන්න ඇතුළත ඒක පිච්චිල ඉවරයි ඊට වඩා තිබ්බොත් එහෙම විශාල 1000ක් එනවා. අමතර පිච්චීමක් එනවා. හැ මේක කියන්නේ නැතුව මොකද කරන්නේ? හදිසි යෝමනාවකද බුදුරන් හදලේ බේත බැඳලා හිටන් ජීවක වේද මහත්තයා යන්න ගියා. යන්න ගියාට පස්සේ එනකොට නුවර දොර වහලා. හය වෙනකොට මේක ලිහන්න ඕන. හැබැයි කාටවත් කිව්වෙත් නෑ මොකුත් නෑ. යන්න ගියා ගියාට පස්සේ දොරවල් දැන් ඉලියේ උදේ වෙනකන් ඉඳ විදියක් නෑ. ජීවකේ මහත්තයා විශ්වෝපේතපත් වෙනවා. හරි වැඩේ වුණේ. හරියට බේත හයට ලිහුවේ නැන්නා. අමතර ආබාධයක් ඉන්නේ. දැන් මොකද කරන්නේ? යන්න විදියකුත් නෑ. හරි බුදුහාමුදුරන්ට ආවේ විදකම කරන්නද? මම මොකක් කරන්නද කිය කිහිදී. හැබැයි ඇයි මම බුදුරජාණන් වහන්සේ හරියට හයට මේ බේත ලිහන්න කිව්වේ? බේත ලිහා දීලා. අනේ ස්වාමීනි විශාල 1000ක් එන්න ඇති නේ. නෑ එහෙම දෙයක් නෑ. මේක හයට ලිහයි. මම ඒ ලිහා දීපුවා. නැ බුදුරන් හරි දන්නේ නැතුව හිටියා. නැ බුදුරන් වහන්සේ දන්නවා. ඒ බේද හැදිච්ච හැටි දන්නවා, බේද ප්‍රත්‍යවේච්ච හැටි දන්නවා, ජීවක වේද මහත්තයා වැඩි විශාල වශයෙන් දන්නවා. හැ බුදුරන් වහන්සේ සාමාන්‍යයට ගෝචර වෙන දේ සාමාන්‍යයට කරන්න ඉඩ ඇරියා මිස. ඕකට අර බේත හදපන් මේ බේත හදපන් මේක මෙහෙම කරවන් කියලා ඔවා කියන්න ගියේ නෑ. මෙයා බුදුරණන් වහන්සේ බේත ඖෂධ දේශනා කරන්න ගියේ නෑ. බව දුකට බව රෝගීට ඖෂධ දේශනා කළේ අනික කර කරගන්න පුළුවන් නිසා. ඉතින් අහන්න පුළුවන් බුදුරණන් වහන්සේද කිව්වේ ජීවකේද මහත්තයා විතර කරන්න හැටි. බුදුරණන් වහන්සේගෙන් අහගින්ද සෝවාන් ඵලයට පත් වෙලා හිටෝ ජීවකේද මහත්තයා ඊට පස්සේ වෙදකම් කළා. නෑ එහෙම එකක් නෙමෙයි. ඒක ලෞකික දෙයක්. මේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිනිස් මනසට ගෝචර වෙනවා නම් යමක්. ඒක කරගන්න ඉඩ ඇරිය. නුවණින් හිතලා බලලා ඒවා කරගන්න. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ගන්න දෙයක් නැහැ. ඒ යථාර්ථය හොයාගන්න එහෙමයි. මේ තව ප්‍රශ්නයක් තියෙනවා. භාවනාවට පිවිසෙන විත ජෙනස අඩවන් කිර ගැනීමද මුළුමනින් පියාගෙන සිටීමද නිවැරදි වන්නේ. දැන් මේක ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී දැක ගන්න මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙකුට භාවනාවක් වැඩෙන ක්‍රම තියෙනවා. දැන් දෙනත ඇරලා තියෙනවනේ බාහිර ලෝකේ නම් එන්නේ බාහිර අරමුණු එනවනම්. එයා පියාගතර කමක් නැහැ. හැබැයි දෙනෙත් පියාගෙන වැඩන කොටස වගේම දෙනෙත් අරගෙන වැඩන කොටසකුත් ඊට පස්සේ තියෙනවා. දැන් ප්‍රථම අධ්‍යයනයේදීපත් වෙලා ඇස් අරගෙන ප්‍රථම අධ්‍යයනයේදීපත් වෙන්නත් පුළුවන් ඇස් පියාගෙන ඉන්නත් පුළුවන්. හැබැයි පියාගෙන පුරුදු කරගත්ත එක අරගෙනත් පුරුදු කරන්න ඕනේ ඊළඟට. දැන් කෙනෙක් ඇහෙනකොට යමක් කියනවා ඇහෙනකොට භාවනාවට බාධාවක් මුලදී. බාහිර පේනකොට භාවනාවට බාධාවක් මුලදී. හැබැයි ජුල්ලපන්ත ගහමඳුරු අන්තිම 1000ක් මවාගෙන ඔක්කොම වැඩ කර කර ඉන්නකොට ඇස් පියාගෙන හිටියෙත් නැහැ. කන් වහගෙන හිටියෙත් නැහැ. ඇස් පේන තත්වයක ඉඳගෙන කන් ඇහෙන තත්වයක ඉඳගෙන කය ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්වයක ක්‍රියාත්මක කරමින් ඉඳගෙන අතුල්වහන්සේ අවිඥා පාදක දැහැන ඉඳලා 1000ක් මවාගෙන පෙරදලා චුල්ලපන්තක හාමුදුරන්ට එන්න කියන්න කිව්වහම කවුද චුල්ලපන්තක කියන්නේ කියලා මිනිස්සු ගිහින් අහනකොට මම චුල්ලපන්තක කියලා ඔක්කොම උත්තර දුන්නා. හැබැයි භාවනාව කැඩුන්නේ නැහැ. සමාධිය බිඳුනේ නැහැ. ප්‍රගුණ කරපු සමාධියට එහෙම ප්‍රශ්නයක් නැහැ. අත්තල අල්ලගෙන ඉතලා ඒ දණ්ඩ යන්න පුරුදු වෙලා. පුරුදු වුණාට පස්සේ අත්තල අත්තරලා තියන්න පුළුවන්. අත්තල අල්ලගෙන නැතුව ඉතලා යන්නද. ඒ වගේ අපිට ඇස් වලට පෙනීමර බාහිර එනවා නම් ප්‍රශ්න එනවා නම්. ඇහෙනවට කරදර නම්. වැඩිපුර ඇහෙන තැනින් වැඩිපුර පේන තැනින් අහක් වෙලා. මුල ආරම්භ කරන්න ඕනේ. වැඩුණු මනසට පෙනිපෙනී ඇහි ඇහි මොනවද තිබුණත්. ඒවා භාවනාවට බාධාවක් නැහැ. මුලදි බාධකයි. පළයක් හිටවගත්ත පුද්ගලයා ඉතලා කොස්පැලේ ගොළු බෙල්ලගෙන රකින්න ඕනේ. වටේට කටු වැඩක් හරි ගහලා අර කටු වන්නාසි කොල් ටිකක් හරි දාලා හරි කමක් නැහැ ගොළු බෙල්ල එනවට කොස්පැලේ රකින්න ඉස්සෙල්. දලු ඇටෙන් එළියට එන කොස්පැලේ කොණ්ඩි වෙලා එනකොට. පුංචි පණුවතක කාලා දානවා. උගෙනු රකින්න ඕනේ. ඊළඟ අවස්ථාවට යනකොට එළුව වගේ සතුන්ගේ රකින්න වැටක් බැඳ ගන්නත් ඕනේ. හරි කොස්පැලේ වැඩිෙන්න වැඩිෙන්න. දැන් ගොළු බෙල්ලට කන්න බෑ. දැන් එළුවට කන්නත් බෑ. හැබැයි දැන් හර කාරලා වල යන්නේ හැ පුළුවන් ඇවිල්ලා ඔබ. උගේ රකින්න මත්තම රකින්න. තව ටිකක් ලෝකේන හර කර හදන්නත්ද? හැබැයි අලියර හදන්න පුළුවන් ආපුවා. දහනේ ඉරුවට පස්සේ අලියා ගහේ වැදලා තිබත් අලියර හදන්නත්ද? අන්න ඒ වගේ මේ ධානයක් තියෙන්නේ මෝරණ. වඩමි මෝරවන්න ඕනේ. මෝරලා ප්‍රගුණ කළාට පස්සේ ඕනම තැනක ඕනම ආකාරයෙන් සම්වාදින්න පුළුවන් ඕන විදිහට සම්වාදින්න පුළුවන්. මේක ප්‍රගුණතාවයෙන් ලබන්න ඕනේ. මුලදී කොස්පැලේ අර පුංචි පැලේ දැල්ල කාලේ රකින්නවා වාගේ මුලින් ආරසා කරලා හැගන්න ඕනේ. ඒකයි ක්‍රමෙ. ඉතින් ඒක තමන්ගේ ඔය තමන්ගේ අධ්‍යක්ෂින් වෙන්න ඕනේ. ඒක මෙහෙම ක්‍රමයක් නෑ. පියාගෙනම කරන්න, අරගෙනම කරන්න එහෙම එකක් නෑ. කරන්නේ එහෙමයි. මේ සමාජයේ ඉඳගෙන සතර ඉරියව්ව පාස් ගන්න පුළුවන්. ප්‍රගුණ වුණාට පස්සේ. ඉඳගෙනත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, ගමන් කරමින්ත් පුළුවන්. ඒ වගේම නිදාගෙනත් පුළුවන්. ඉරියව් හතරෙන් මැති ඉඳගෙන කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි මුලදී බෑ. ප්‍රගුණ වුණාම ඒක කරන්නේ. දේවදූත සූත්‍රයේදී බුදුරණන් හරි දේවදූතයන් පස් දෙනෙකු පෙන්වාදී ඒවා නොදත් අයට විපාක දෙන්නේ. නොදත් අයට විපාක දෙන්නේ මහා පොළවේ රඳමාරි ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ තෝරා ගන්න මාරි විදියට මේ ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද? දැන් අතන මේ දේවදූතර සූත්‍රයන් පෙන්වා දෙනකොට පෙන්නවා මේ විපාක දෙන ආකාරය මහ පොළවේ අර පස් ප්‍රමාණය කරලා හිටන්. නිය පිටට ගත පස් ටිකක් අරනේ ඉතර ප්‍රමාණයක් මේ යහපතට පත් වෙන්නේ නැහන සුගතියට පත් වෙන්නේ මිනිස් බව ලබා ගන්න කියලා මේ විදිහට පෙන්නනවා. එතන මේක බුද්ධහමෙන් තොරව අන්‍ය මිත්‍යා දෘෂ්ටිකයින්ද එසේ වෙනවාද? දැන් මේ බුදුදහම තුල ඉන්න අයයි අන්‍ය මිත්‍යා දෘෂ්ටිකය කියලා දෙයක් නැහැ. දැන් මේකත් එක්තරා විදිහක වරද්දා ගැනීම. මිත්‍යා දෘෂ්ටිය නම් මේ ලේබලේ ගහගත්ත කවුරුනවත් මිත්‍යා දෘෂ්ටිය නම් මිත්‍යා දෘෂ්ටිකයි. ලේබලේ ගහගත්ත කවුරුනවත් එක එක જાතියින්. ඔව් මේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා යථාර්ථය දැනගත්තා නුවණින් ඔහු සම්මා දිට්ඨිකයි. සම්මා දිට්ඨි මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ එතනින්. ලෝක සම්මතය එකක්. යථාර්ථය තව එකක්. ඉතින් මේක අපි දැක ගන්න. දැන් මේක තේරුම් ගන්න බැරුව අපි ભેද වෙනවා. අපි බෞද්ධය කට්ටිය අපිට එක විදිහක් අනිකට එක විදිහක් මේ ආදි වශයෙන්. බුදුදහම තියෙන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි බුදුදහම කියන්නේ විද්‍යාවක්. ඒ විද්‍යාව යම් කෙනෙක් නුවණට ගෝචර කරගත්තා නම් මේ ලෝක සම්මතයේ එක එක ආකාරවලින් සම්මතවල ඉන්න පුළුවන්. මේ සම්මත කියන්නේ මේ ලෝකයේ භාවිතාවක් තියෙන එකක් පමණයි. ලෝකයේ අතර භාවිතාවක් පමණයි. ප්‍රඥාව යම් කෙනෙකුට පහළ වුණා නම් ඒතර සම්මාදිට්ඨිය නැගෙනවා. දැන් 62ක් මිත්‍යා දෘෂ්ටි වාදවල හිටපු බුදුරණහතේ වැඩි ඉන්න කාලේ හිටපු නොයේ බමුණු හිටියේ බමුණු වාදවල. බමුණු ධර්මයේ තුල. ඉතින් ඒ ධර්මයේ තුල ඉන්න අතර බමුණු නායකයෝ වැඩිලා බුදුරණහතේගේ බණ අහලා සම්මාදිට්ඨියට පත් වුණා. හැබැයි වාහිරය පත් වෙලා ගියේ අර බමුණු නායකින්ගේ ස්ථානවල තමයි කටයුතු කළේ එතනමයි. හැබැයි ඒ රාජ්‍ය බුදුරණහතේ බමුණුම කියනවා ස්වාමීනි දැන් වෙරවාදී ඔබ වහන්සේ නගිනකොට ගරු නොකර අපිට යන්න බෑ. දැන් අපි කලත් නැගලා යනකොට ඔබ වහන්සේ පිට පාත කරනවා දැක්කම මට එකපාර ඔබ වහන්සේ පසු කරලා යන්න බෑ දැන් එහෙම. පටික්තර ගරුත්වය ඔබ වහන්සේ කිරී තියෙනවා. හැබැයි මේ ගරුත්වය පෙන්වන්න ගියොත් මගේ පිටිස ඔබ මරක් දොස් කියනවා ඔබ වහන්සේලා දොස් කියනවා. මොකද ඔබ වහන්සේ පිළිගන්න පිරිසක් නෙමෙයි මගේ ඉන්නේ. ඒ වගේ වෙලාවට මම මොකද කරන්නේ? දැන් ඉස්සර වාගේ එහෙම යන්න බෑ. මම උපක්‍රමයක් කියන්නේ. මේ මම මේ ඔළුවේ බැදලා තියෙන තලප්පාව හොඳට හැඩ ගහලා තියා ගන්නවා. ඒ සලපා ගැලේවා කියලා ඔබ වහන්සේ දරන්නේ. මම මේ කෝටුව හරකර දික් කරනවා. මගේ ඔබ හතේ දිගා වෙලා නමස්කාර කළා කියලා හිතා ගන්න. මම හරි වරි ගහලා ඉඳගෙන හරකා දැකගෙන යනවා. මම නැවතත් හලත් දෙන්න නැගලා ඔබ හතේ ගරු කළා ගියා කියලා ඔබ හතේ මෙසේ අනුමත කරන මේ වන්දනාව. බුදුහාමතේ අනුමත කළා. මොකද එහෙම නැත්නම් අර මිනිස්සු මලක් දොස් කියන ඔබ හතේ අසුක විශාල පාපයක් කරගන්නවා. දැන් ඉතින් මේ බමුණු මතේ තිබුණා ඒකේ නායකයා. බෞද්ධයි. මාර්ගඵලලාභී. නෝ ලෝක සම්මතයේ හිටියේ අර බමුණු නායකයා වගේ. නැන් බමුණු පිළිම කෙනෙක් වගේ. මෙන්න මෙයාගේ ලෝකේ අදත් নানা ආකාර ආගම් කුල ඔයවා ඉන්න පුළුවන්. මේ සත්‍ය ආબોධය ලැබුව කෙනෙක්. හැබැයි මේ සත්‍ය ආબોධය අනික් අයට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා හිතන අන්‍ය ආගම්, මේ ආගම්, බුද්ධ ආගම් කියන මෙහෙම වෙනසක් නැහැ. යම්කිසි දෙනක යම්කිසි පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටියකින් නම් හිටියේ. මිත්‍යා දෘෂ්ටි කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. එකක්. අනික තමයි ලෝක පැවැත්මට හිදීන 62ක් මිත්‍යා දෘෂ්ටි. 20ක් මිත්‍යා දෘෂ්ටි. මේ 20ක් මිත්‍යා දෘෂ්ටි සියල්ල අපාගත කරන්නේ නෙමෙයි. ලෝකයේ පැවැත්ම ඇති කරවනවා. කොතන හෝ පැවැත්මක් හොඳයි කියන නිගමනය මුල් කරගෙන. යම්කිසි බුද්ධිලේ නිගමනයේ බැසනා. එතන හටගන්නේ මේ 62ක් මිත්‍යා දෘෂ්ටියෙන් එහෙකයි. දෙව්ලෝ හොඳයි බබලෝ හොඳයි දෙව්ලෝ සදාතනිකයි බබලෝ සදාතනිකයි මගේ මට ඉත උපදින ඉතට කටයුතු කරනවා හොඳයි කියලා ඉන්න බුද්ධිලා තියෙන මිත්‍යා දෘෂ්ටියක. හැබැයි ඒක දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටයි තියෙන්නේ. ඒකයි නමුත් ලෝකේ පැවැත්ම රහී තියෙන අවිද්‍යාව සහගත වැඩ පිළිවෙලක් නිසා ඒක මිත්‍යා දෘෂ්ටිය. හැබැයි ඒක අපාගත කරන මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. ඉතින් අපාගත කරන්න හේතු වෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ එයා කිසිම ආකාරයක ලෝක න්‍යාය ධර්මයක් දැකලා වැහැපු නිගමනයක් එයාගේ නෑ. න්‍යාය ධර්මයට විරුද්ධ දෙයක් තමයි යා හැමිලිම දරාගෙන හිටින්නේ. නත්ති දාන. ඔය දානි දුන්නාට විපාකයක් නැහැ. කියනම විපාකේ. විද්‍යාමානේ විපාකේ. තේරුම් ගන්න බැරුව තමාගේ මතයකින් බහිනවා. එහෙම එකක් නැහැ කියලා. අපි ඇහුවොත්. ඔයා ඔහොම නැහැ කියලා දකින්නේ මොන හේතුවක් උඩද? අන්තිමට කියන්නේ මගේ මතය. මගේ අදහස ඒකයි. එහෙම උත්තරයක් දෙනවා මිසක් මෙන්න මේ හේතුව උඩයි එහෙම නැහැ කියන්නේ කියලා කරුණු ඇතුව ඔප්පු කරන්න බෑ. දන් දුන්න කෙනාට දානීය විපාකයක් නැහැ කියන්නේ. පූජාවේ විපාකයක් නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක දැකලා කියන එකක් නෙමෙයි. ඒ පූජාවෙන් ලැබෙනා වූ ශක්තිය දැකලා කියන එකකුත් නෙමෙයි. ඒ ශක්තියෙන් කුසල පුණ්‍ය විපාකයක් නැගිනවා දැකලා කියන එකකුත් නෙමෙයි. අන්න ඒ වගේ දැකීමක් නැතුව තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. ඒ මතයේ සමන්තත් අනුන්ටත් අවැඩයි. නති දානං නති ඉත්තං නති හුතං නති සුකර දුක්ඛතානං කම්මානං පලං විපාකං ඔය ආදි වශයෙන් පිනා සැප දුක් කර්ම වල ඵල විපාක නැහැ. ඉතින් නති ඉමං ලෝකං නති පරලෝක මෙලව පරලෝක කියා දෙයක් නැහැ. ඒ වගේම නති මාතා නති පිතා මෞත හැලකුවා පියර හැලකුවා කියලා ඒ දෙක ඇති විශේෂයක් නැහැ. ඉතින් ඔය ආදි වශයෙන් එකින් එක පෙන්නනවා. සමන බ්‍රාහ්මණ ආදී කොටක් මේවා ඔක්කොම දැනගෙන පෙන්නන අය නැහැ. එහෙම දිවස් තියෙන අය නැහැ. රොක බුරු කතා කඳ හදාගත්ත වැඩ මේ જાතිය මත ප්‍රකාශ කරන අය ඉන්නවා. මෙන්න මේ જાතියවටයි කියන්නේ මිත්‍යා දෘෂ්ටික කියලා. දැන්තර අන්‍යාගමික කියලා යම් කෙනෙක් කිව්වට ඒ කියන්නේ අර කියන අර සාස්ත්‍ර දෘෂ්ටිය හොය ඉන්න අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 62ක් මිත්‍යා දෘෂ්ටියටයි කියයි ඉන්න පුළුවන්. ඒ අය බෞද්ධ නෙමෙයි. බෞද්ධ නොවුනට මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටයි කි නැත්නම්. ඒකේ යථාර්ථයට පත් වෙලා ඉන්නවනම් අන්‍යාර කියනවා ලෞකික සම්මාදිටියේ යුක්ත. ලෞකික සම්මාදිටියේ යුක්ත පුද්ගලයා අපාගත වෙන්නේ නැහැ ඒ හේතුවයි. මිත්‍යා දෘෂ්ටියේ යුක්ත පුද්ගලයා බෞද්ධ කිව්වත් අබෞද්ධ කිව්වත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය නම් ඒ හේතුවෙන් අපාගත වෙනවා. ඒකයි හේතුව. ඉතින් ඒ නිසා ලෝකයේ යථාර්ථයේ ඉරිවරු ලෝකයේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුදුවරු ලෝකයේ පහළින්නේ අති දුර්ලභව. මේ ඉරිසිව බුදුවරු පහළ වෙච්ච කාලෙක ලෝකෝත්තර ධර්මයේ ලෝකෝත්තර වූ සම්මාදිටිය දේශනා කරනවා. දෙසටක් මිත්‍යා දෘෂ්ටි බිඳගෙන යන මාර්ගය දේශනා කරනවා. හැබැයි අර ඉරිසිවරු කියන මතම අති දුර්ලභ ඒගොල්ලෝ පහළ වෙන්නේ බොහොම දුර්ලභව. ඒ බඳු අය දිවස් පහළ කරලා දිවසින් දකිනවා මේ ලෝක පැවැත්මේ පින්පෞදේ. මෙන්න මේ දෙක දැකලා හිතන් මෙන්න මේවා පින් විපාක මේ පුණ්‍ය විපාක මෙන්න පුණ්‍ය ක්‍රියා. මෙන්න පාප විපාක මෙන්න පාප ක්‍රියා කියලා පින්පෞදේක පෙන්නනවා ලෝකෙට. ඒක ක්‍රියාකාරක වෙන්නේ. මෙන්න මේකත් මොකේ දුර්ලභව පහළ වෙන අවස්ථාවක්. වැඩි හරියක් මේ ලෝක සත්‍යය ගමන් කරන්නේ මේ අවස්ථාජකෙන් තොරව. දැන් මේ කාලේ වෙනකොට දහම තියෙනවා මිසක් බුදුවරුවත් ඍෂිවරුවත් ලෝකේ විද්‍යාමානලා මේ වණ කියන්න දකින්න බොහොම අමාරු. මේ දේශනා කළා තියෙන ධර්මයේ තව පවතින නිසා ඉතාලම කලාතුරකින් හෝ දේශනාවක් අහන්න ලැබෙනවා. යම් විදියකින් මේ ටිකත් අහකට ගියා නම් එහෙම සත්‍ය මොකේද ඉන්නේ එතකොට? පින්පව් වඳුර තැනක නෑ. එහෙම දෙයක් දකින්න නුවණකුත් නෑ. පව් හා පව් වල ස්වභාව පව් විපාක බරපතලකම් ඒවා කියා දෙන්න කෙනෙකුත් නෑ. ඒවායි කාලෙක මොකද කරන්නේ? පංචකාමී දෙක ඉජු වෙච්ච ලෝක සත්‍යය හිතූ හැටියට පංචකාමී විදිහට මිසක් ඒන් ඉහාර දෙයක් නෑ. පින්පව් වල තරම තේරෙන්නේ නෑ. තරම තේරෙන්නේ නැති නිසා ඔහු හැම මොහොතකම මිත්‍යා දෘෂ්ටියක එල්බගෙන හිටියද කළොත් හැදවල් දෙකේ ඔහු කටයුතු කරන්නේ උපාදානිය කියලා තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය වැඩ පිළිවෙල නිසා ඔහුගේ කවදාවත් ඒ උපාදානිය ලැබෙන භවයේ සතර පාගත ගතියේ හේතු වෙනා මිසක් ඒයින් මෙහාට එන්නේ නැහැ. මෙන්න මේ නිසා කියන අති දුර්ලභව පහළ වෙන විබඳු කාලයක විතරයි බොහෝම සුළු පිරිසක් ওই යථාබෝධය ලබා ගන්න. මේ පෙන්වන්නේ මොකද? මේ මිනිහාට මේ අතට ගත්ත නියපිටට ගත්ත පත්තිකක් අරන් උපමා කරන්නේ මේ මිනිසියා ගැන විතරක් නෙමෙයි. සියලුම ලෝක සත්ත්වය මුල් කරගෙන පොදු ලෝක සත්‍ය වර්ගයෙන් එහෙනම් අතර ගත්ත පස්සියා කරන්නේ නියපිට ගත්ත එක විතරයි සුගතියටපත් වෙන්නේ කියලා පෙන්නන්නේ. දැනගෙන සුගතියටපත් වෙනවා. කන්නු ගල් ගහන එකක් හරි වදිනවා කියන්නේ. අන්නේ කාලෙක යම් යම් බුද්ධලේ අතරේ සසර හේතු හරි තුරු වෙනවා ගති ලක්ෂණ හරි නිසා පවු නොකර ඉන්න පුළුවන්. වැරදි නොකර ඉන්න පුළුවන්. හොඳ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා හිටියොත් කලාතුරකින් කෙනෙක් ඒ කාලේ ගොඩ එන්නේ. ඉතින් මේ වගේ කාලෙක නමුත් ධර්මයේ තේරුම් ගත අතිදුල් ඉතාම සුළු පිරිසක් විතරක් නියපිට ගත පස්තිකක් හා සමාන පිරිසක් විතරක් මෙතනින් මිදෙනවා යහවතටපත් වෙනවා. දැන් අපි බැලුවොත් දැන් ඒ පිරිසට දැන් අපි අතර මේ දැන් අපි දැන් ඔබ මෙහෙම කියනකොට සමහර අය හිතනවා මේ ඉන්න බෞද්ධ පිරිස අතර එහෙනම් කවද්ද කෙනෙක් මැරලා මිනිහෙක් වෙන්නේ? මේ උපමා පරිදි කොහොම අදහසක් ගන්න පුළුවන්? දැන් අපි බලන්න ඕනේ අපි තේරලා ඉන්න තරම කොතෙන්ද කන් ඇවිදින්නද? දැන් මේ නියපිටල ගත්ත පස්තික තරමට තේරිච්ච අය කවුද? නොතේරිච්ච අයවත් වෙච්ච අය කවුද? දැන් මේක අපි තෝරාගන්න මේ සියලු සත්වයින්ගේ මේ මනස ලෝකේ ඉන්න සත්ව ටික ගත්තොත් අපි යම් තැනක අඩිය ගහපු තැන ඉතාම සියුම් පරීක්ෂණයක් කරලා බැලුවොත් ශුද්‍ර ජීවීන් කොච්චර හිටියද කියලා අපේ පියවරක් තිබ්බ තැනක කෝටි 600කට වැඩි ශුද්‍ර ජීවීන් නැද්ද? යන්න බැලුවොත් එහෙම කෝටි 600කට වැඩි සුදුර ජීවීන් අපි පය ගහපු තැන ඉන්න. මේ ලෝකෙ කොතැනද පය ගැහුවා නම්. දැන් මේ ලෝකෙම ඉන්න මිනිස්සු කොච්චරද ඉන්නේ? කෝටි 600 ගානක මිනිස්සු කවුරු සතාවේ මේ මුළු ලෝකෙම ඉන්නේ. සංඛ්‍යාලිය කියනවා. එහෙනම් මේ ලෝකේ ඉන්න සත්තුන්ගෙන් මිනිස්යාගේ මට්ටමද දැන්ට පෙරිලා ඉන්න එන මට්ටම මුළු ලෝකේ පය ගහපු මේ සීමාවකට අහු වෙච්ච සත්තකොට සාර ප්‍රමාණය මිනිස්සු. අනික් සියල්ලම අන්‍ය සත්තු. සතර පහ සත්තු. දැන් තේරිලා නැද්ද දැන් අපි ලෝකයෙන් පය ගහපු තරම් පත් විඩක් ගත්තෝ. ඒ ටිකේ මිනිස්සු තේරිලා නැහැ. ලෝකේ සත්තු මහ පොළව තරම් නම් අපේ පයට අහු වෙච්ච සත්තු කොටස විතරයි තියෙන්නේ මිනිස්සු. ඔරෙන් තේරුණා. දැන් අපි මිනිස්සු මත්තම නම් තේරිලා ඉන්නවා. මේ මිනිස්සු මත්තමේ ආගමික වශයෙන් බැලුවොත් සත්‍යාබෝධය ලැබූ තේරුම් ගත්ත මිනිස්සු කියන කොටස බැලුවොත් එහෙම 95% ඉන්නේ අන්‍ය ආගම්වල ලෝක සම්මතයේ බැලුවා. 105% බෞද්ධය. ඒ ලෝක සම්මතයෙන් බැලුවා. අපි ලෝක සම්මතයෙන් තියලා මෙහෙම බලනවා. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් අයයි තේරුම් අරගෙන හොඳ නරක තේරුම් ගන්න බැරි අයයි බැලුවොත් ආගමකට නැත්නම් මොනවා බුදුදහම හෝ වේවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික පැත්තේ හොඳ පැත්ත හොයන පිරිසක් වේවා අරගෙන බැලුවා. මේ ආධ්‍යාත්මික ගැඹුරු හරයක් මම හොයන්න ඕනේ. තේරුම් අරගන්න ඕනේ. මම ඒකට මගේ විමර්ශනය කරන්න ඕනේ කියලා යම්කිසි මනස වෙහයන් පිරිසක් ඉන්නවනම්. එහෙනම් අපිට ඕවැන් ඇති වැඩක් නැහැ කොහොම හරි කාලය බිලා හොඳින් ඉන්න ඕනේ කියලා පිරිසක් ඉන්නවනම්. අපි අර මනුස්ස පිරිස අතරින් බැලුවොත් එහෙම කොච්චර ගානකට තියෙලාද? මොනව කරලා හරි කමන්නේ නැහැ කාලය බිලා අපිට ඕනේ ඇති අපි නෝ හැපයි ඉඳගෙන ඉන්න ඕනේ කියලා පිරිස එක පැත්තා. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. හොඳ නරක කියන්නේ මොනවද කියලා හොයාගෙන පින්පව් කියන්නේ මොනවද කියලා හොයාගෙන මම ඒ පැත්ත හොයන්න ඕනේ කියලා තව පිරිසක් තව පැත්තක. ලෝකෙම ඉන්න ජනගහනේ ඕකට විදුවොත් එහෙම දැන් 105ක් ඇති ලෝකෙම ජනගහනේ හොඳ නරක හොයන්න ඕනේ කියන පැත්තේ ඉන්නවා. ඊට පස්සේ හොඳ නරක හොයන්න ඕනේ කියලා වෙන් කරගත්ත ඔය පුංචි 105ක ඉතර කොටසේ හොඳ නරක හොයා ගැනීම මෙහෙවිල පරීක්ෂණ කරන අය කී දෙනාද ඉන්නේ? හොයන්න ඕනේ කිය කින්නයි කොච්චරද ඉන්නේ? හොයාගත්තේ නැති හොයන්න ඕනේ කියන මත්තේ ඉන්න අය බැලුවා තියায় වැඩි. ඒකට පරීක්ෂණයට බහපුවා ඒකිනුත් අද. ඔය පරීක්ෂණයට බහලේ වෙලා හිටන් හොඳ නරක මේවා කිය තේරුම් ගත මානසිකත්වයක් ඇතිය බැලුවොත් හොඳ නරක හොයන අය ඇතරින් ඒකිනු කොච්චරද? ඒකිනුත් 101ක් විතර ඉන්නා. හොඳ නරක මේවා කිය තේරුම් ගත්තා. හිතා හිතන් මීනාති ජානාති තියෝ මනුස්සු. හිතා හිත මේයි දැනගන්න පුළුවන් පුද්ගලයා මනුස්සයි. මොන මනුස්ස සංඛාරයේ ගොඩනගන්න පුළුවන් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මේවායි කියලා දැනගත්ත කෙනාට මෙන්න හොඳයි මේවා නරකයි මේවා පව් මේවා පින් මේවා යහපත් මේවා යහපත් මෙන්න මේ ටික තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට ආපු ගියා මනුස්සය. මේවා හොඳ දේවල් මේවා නොකළ යුතුයි කියලා නිගමනය කළා. හොඳ කළ යුතුයි කියලා නිගමනය කළා. මේවා නරක දේවල් මේවා නොකළ යුතුයි කියලා නිගමනය කළා. යම් නිගමනයට වහින්න පුළුවන් කොටසක් බැලුවා නම් ඔතනින් උත්සාහ තේරෙනවා. එහෙනම් ඊට පස්සේ ඒකට ප්‍රතික්‍රියා ක්‍රියා කිරීම වශයෙන් ධර්මාන්තරම් පිළිවෙතට වැස්සා ඉන්නවා නම් නියපිට ආවෙ නැද මේ ඉන්නේ කත්තේ. දැන් මේ බෞද්ධය වශයෙන් යම් කිසි දෙයක දහමක් හොයාගෙන දහමක් අනුගමනය කරන කතිය නියපිට තියෙන පස් මට්ටමේ නැද්ද දැන්? එහෙනම් ඔය මට්ටම අපාගත වෙනවා. දැන් නියපිට පස් තේරිලා නැද්ද මේ ඉන්නේ ඔක්කොම වාද? නෑ කියන කෙනෙක් හිතන්න අමාරුයි. මොකද ඒ තරමටම හොඳ තේරුම් අරන් නරකට බයයි හොඳ දෙයට කැමති ඒකෙත් ගැඹුරට ගිහිල්ලායි බෞද්ධය වශයෙන් තවත් ගැඹුරු පැත්තක් හොයන්නේ. නෑ අන්‍යාගම් වල නැද්ද ඔය ටික කරන්නයි. නරක දේවල් කරන්න එපා පව් කරන්න එපා කියන අය ඉන්නවා. ක්‍රිස්තියානි ආගමේ තියෙනවා. මුස්ලිම් ආගමේ තියෙනවා. නම් ඒ ටයිම් වල තියෙනවා හොඳ වැඩ කරන්න. දන් දෙන්න. අයහපත් දේවල් කරන්න එපා. මූලික ධර්මයක් එදත් තිබුණා. හැබැයි පව් වෙන කාලෙක දැන් ඒවා කපාගෙන ඉවරයි. සතෙක් මරනවා නම් ගඩොල් කැටයක් වාගේ රත් වෙන දේක ඉඳලා සතාගේ බිල කපුවා. පුළුවන් නම් කරපන්. එහෙම කිව්ව කෙනා පැත්තක තියලා මොකද හත් කළේ මේ සාම්ප්‍රදායික ඔකරලා සතුන්ගේ බෙල්ල කපන එකක් තියෙනවා. නැවත අරක කිව්වේ මොකටද? අනුන් කපන්න ලැහැ තියෙන රුබයි පිච්චෙන්නේ. දුන්න උපමා ඕකයි. ගරුල් කැටයක් හා සමානව රත් වෙන යකඩ වහරුවට නගිනකොට හතාගේ බෙල්ල කපන්න. පළවෙනි දූෂිත ඔබ පුච්චන්නේ එහොමයි. සයිපින්ලා දුන්නේ. ඉතින් මෙන්න මේ නිසා අපි දකින්න ඕනේ. ඔය නියපිටද ගන්න මට්ටමට තේරිලා ඉන්න අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒ මට්ටමට තේරිලා ඉවරයි ලෝකේ සතුන්ගේ. නැ මේ ඉන්න මත්තම දුවෙටි ගාමි වෙන්න කොහේ හේතු? නිසා එතන ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මයේ තේරුම් ගත්තා නම් ධර්මානුකූලව සත්‍යයේ තේරුම් ගන්න අනුගමනය කිරීම පටන් ගත්තා නම් බුදුන් කෙරෙහි ප්‍රසාදයක්, දහම් කෙරෙහි ප්‍රසාදයක්, සංඝ කෙරෙහි ප්‍රසාදයක් තියෙනවා නම් එතන මේ පුද්ගලයාට අපාගත වෙන්න හේතු නැති සත්‍යෙට මහා බලයක් වැඩෙනවා. පව් සිද්ධ වෙන්න පුළුවන්. නව බුදුරණවහන්සේ දේශනා කරනවා ගංගාවට ලුණු විට අධිය කළා වාගේ පහව. ගංගාව ලුණු විටකින් ලුණු රහ කරන්න බැරුවා වාගේ. ಗುಣ දැක්ක ආර්ය ಗುಣ දැක්ක ආර්ය ಗುಣ ගිරේ පැහැදිච්ච බුද්ධිලයට ඇති වෙන්න ආ වූ ගංගා පුණ්‍ය ගංගා කුසල ගංගා. එබඳු බුද්ධිලයාගේ පුණ්‍ය ගංගා කුසල ගංගා අපවිත්‍ර කරන්නේ. ඔහු අදින් හේද වෙන පාපයකට සුළු පාපයකට වෙයි. සුළු පව සිද්ධ වෙන්න පුළුවන්. කරන්න කියනවා නෙමෙයි. නමුත් ඒ පාපයකට ඔහු අපාගත කරන්න ශක්තියක් නැහැ කියලා බුදුන්හන්සේගේ දේශනාව පෙන්නනවා. එහෙනම් තරකාණි සාක්‍යය මැරෙනකම් බිබීදලා මිනිස්සු වයින් පටන් ගත්තත් මේ බාද කොහොමද මේ දෙවි ලෝකයන්නේ කියලා. බුදුන්හන්සේ දේශනා කරනවා මිනිස්සු දන්නේ නැහැ ඒක. බොහෝ වතින් අප්‍රමාණ බලයෙන් සාසනය කිරී පැහැදිලා හිටපු කටයුතු කරපු ඔහු කොහොමද බීමෙන් අපාගත වෙන්නේ? ගංගාවට නුළු පිටදී කරගහම නුළු රහ කරන්න බැරුවා වගේ. ඔහු කරපු මේ දුෂ්චර්යය තුලින් ඔහු අපාගත කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මරණාසන්න මොහොතේ ශික්ෂා පූර්ණ කරගත්තා. නිසා ඔහු ඒක කවුරුවත් දන්නේ නැහැ. ඒ මොහොතේ නිකන් ඔහු විවා අන්තිම මොහොතේ ධර්මාභෝධය සුද්ධ කරගත්තා. සුද්ධ කරගත්තා මානසින් ඔහු දෙවිලෝට ගියා නිසා බාහිර ලෝකේ ක්‍රියාවෙන් නෙමෙයි ඔහු වයින්ද පුළුවන් කියලා පෙන්නනවා. ඒ වගේ බෞද්ධයෙන් අතින් සිද්ධ වෙන්න පුළුවන් බෞද්ධ කියන කරේදු කරගෙන යන ඇති වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ සිද්ධ වෙන පොඩි වැරද්දට ලැබෙන පාපේට පුණ්‍ය ගංගා කුසල ගංගා කිල්ටි කරන්න බෑ. ඉතින් ඒව දන්නේ නැතුවම මිනිසු පිටින් පේන දෙයකින් බුද්ධිලෙක් එකපාර නිගමනය කරන්න හදනවා මොහු පෞකාරය මොහු දුචරිතය මොකී தත් වේ මේකයි කියලා. එහෙම නිගමනය කරන්න බෑ. මේ ධාතු වේදාතුන් ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ මේ දකුණු දලදාව සොරකම් කරගත්තා. එතකොට සක්‍රීයෝ ඒක සොරකම් කළා කියලා මෙහෙම දෙයක් සඳහා වෙනවා. එහෙනම් නුදුන් දේ ගැනීමේ අකුසලයේ සොරකමට අත් වෙන විපාකයක් මෙතන දෙනවද කියලා අහනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාගේද? කන්නේ තියෙන එකද? අයිතිකාරයෙක් ඉන්නේ වේ අයිතිකාරයෙක් ඉන්නේ වේ එතකොට නුදුන් දේ ගන්නද? කාගේ දෙයක් හරි ගන්නද? නෑ බුදුරජාණන් වහන්සේ කාගේද? අයිතිකාරයෙක් ඉන්නේ අදලොත්. දැන් නුදුන් දේ ගන්න බුදුරජාණන් වහන්සේ කිදේ කාගේද? අනික් කයින් නම් අයිතිකාරයෙක්. මගේ තහ කරමු. මම තහ කරු බුදුරජාණන් වහන්සේ කාගේද? එතන විවරයි නේද? කොඳුඳුන් දෙන්නේ දුන්නේ දෙය අයිතිකාරයා රවුද? මේ ලෝකේ කාටවත් බුදුහාමුදුරු අයිති කරගන්න බෑ. තාතන් වහන්සේ මේ ලෝකේ කාටවත් අයිති නෑ. වැළපු දාගන්න, ගරු කරගන්න නිදහස් හිමිකම් තියෙන වස්තු තමයි බුදු පියාණන් වහන්සේලා මහ රහතන් වහන්සේලා. උන්වහන්සේලා දෘෂ්ටි වශයෙන් මම කියන දෘෂ්ටිය මගේ කියන දෘෂ්ටිය සහමුලින් බෙදලා ඉවරයි. නම් අයිතිකාරයෝ මේ ලෝකේ මම අහවල් එක්ක නයි කියන එකක් බුදුරජාණන් වහන්සේට තිබුණා. බුදුරජාණන් වහන්සේ මගේ කියලා කියන කෙනෙක් හිටියද? අයිති කරන්නේ බැරි වස්තු. පූජනීය වස්තු. එහෙනම් පූජනීය වස්තුවක් තව කෙනෙකුගේ අයිති කරගන්න සම්මත කරගන්න හැදුවද? ඒකේ පරමාර්ථ වශයෙන් අයිති කරන්නේ බැරි වස්තු. පූජනීය වස්තුවක් අතින් වැඩ පුදා ගන්න වස්තු මිස ධාතුන් වහන්සේලා කියන්නේ කාගේවත් අයිතිවාසිකම් තියෙන වස්තු නෙමෙයි. අයිතිවාසිකම් තියාගන්නත් බැරි දේවල්. කරඬුවක දාලා වහලා ඔක්කොම කරලා යකඩ කරඬුවක දාලා තියාගත්තා ලෝහ කරඬුවක දාලා තියාගත්තා. ගැලපුණේ නැන්න බුස්කල් ධාතුන් වහන්සේ වැඩිද? තියාගන්න බැ කාටවත්. මර ධාතුන් වහන්සේ නම හම්බුණා හොඳ වෙලා කරනවා. තියාගන්න ඕක වහගෙන. කරඬු හතකින් වහගෙන හිටියා. Taman දුස්චරිත නම් නොගැලපෙනවනේ. හැරලා බලනකොට කරඬුවේ ධාතුන් වහන්සේ. මේකට අයිතිකාරී තියෙන්නේ. ධර්මානුකූලව සුදුසු තැනට ගිහින් පිහිටනවා. ඒ ධර්මයට අනුකූල නැහැ එතන ඉවත් වෙනවා. ඒ කදිස්ථානය පරිදි කාටවත් හිමිකමක් නැතුව වැඩබුදා ගැනීම, ඒ වගේම යහපත කරගැනීම පරමාර්ථයෙන් පිහිලා තියෙන ඒ සඳහා අදිස්ථානයේ පිහිලා තියෙන වස්තු. නිසා බලහත්කාරයෙන් ගන්න හරි හොරෙන් ගන්න හරි කවුරු හොරෙන් ගත්තා තියාගන්න බෑ. ඊට ගැළපෙන ස්ථානෙට ඒක සම්බන්ධ වෙලා ඒ සඳහා ක්‍රියාත්මක වෙන වස්තු මිස අයිතිකාරයෙන් තියාගන්න බෑ. මම කිව්වර මගේ කිව්වර එහෙම පරිහරණය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අනික් අයගේ තිබෙන පුද්ගලික බඩුමුට්ටු තමයි සම්මත වශයෙන් මේක අරයාගේ මේක මෙයා කියලා සම්මත කරලා තියෙන ලෝක සම්මත. අන්නේ සම්මත වලද වැඩි අයිතිකාරයෙක් ඉන්න අයුවත්. නะ බුදුරජාණන් වහන්සේටෝ රහතන් වහන්සේලාට අයිතිකාරිය ලෝකේ නැහැ. අයිති කරගන්න හැදුවට ඒක සම්මත වෙන්නේ නැහැ. තියාගන්නත් බෑ. නිසා ධාතුන් වහන්සේලා ගැනීම හොරකම කියන එක රහුවෙන එකක් නෙමෙයි. මේ කෙනෙක් හිමි කරගෙන ඉන්නවා නම් ඒක අසාධාරණයි. හතරමන් සංධියක හැමතෙම පේන්තනක චෛත්‍ය හදන්න. කාටත් වැඩ පුදා ගන්නද? වැළපුදාගත්ත පුදුය දැක හිත පහදවා ගත කියලා චිරාත් කාලය බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙනවා. බුදුරණහතේ අදිත්‍යානියත් අවසේ දීලා තියෙන දෝකට. එහෙනම් එක එකනාල හොරකම් කරගෙන යන්න තනියෙන් ගිහින් තියාගන්න අවශ්‍ය දා බුදුදාන හසේ දීලා නැන්නා. ඊය අයව කරන්න ගියාට අයිටි කරගන්න ගිය කෙනා වරදක් කරනවා. කරන්න බැරි දෙයක් වුණා. එහෙනම් සිද්ධ වෙන්නේ නැති දෙයක්. අනිකාවගෙන 13 වහන්සේලා අයිටි කරලා තියාගන්න කොහොමද? මේ සුපර්ණ සීනා යනු හදලා දෙන්න කියනවා. සුපර්ණ කියන එක තමයි අපි සර්ප කිව්වේ. නාග සුපර්ණ. නාගිය සහ සර්පය. නාගිය වෙනවා නම් අනිත් සියලු සත්තු සර්පය. නාගයා සර්පයින් අතර විශේෂ කළ යන්නේ නාග කියන නම දැම්ම. අනිත් කටියට සර්ප කියන නම සුපර්ණය කියන්නේ ඒකයි. නාග සුපර්ණ. නයි සහ විවිධාකාර ඒ ගණේටයි ති අනිත් සත්‍ය සුපර්ණය. පොළොංගු කණු කට්ටු ඔය ආදි වශයෙන් කියන ඔක්කොම જાති සුපර්ණ හේවා සර්ප කොටසයි.